Book number 5 On Trial for God Pasvana Putta Devyan Vahansi Venvin Parikshava Yatate Picture number 1 Naaman visits Elisha's house Palavini Chitraya Naaman Elisha'ge Nivasata Pemini Elisha Israel Deshe Vasekala Shrestha Guru Rekha Devyan Vahansi'ge Propetavare දිනක් නාමන් කියලා මිනිසෙක් ඔහුගේ නිවසට පැමිණියා. ඔහු සිරියාවේ හමුදාවේ හමුදා නායකයා. සිරියාව ඊශ්‍රායල් වරුන්ගේ සතුරු දේශය. නාමන් බලසම්පන්න වික්‍රමානිත කෙනෙක්. ඒත් ඔහුට කුෂ්ඨ රෝගය වැළඳී තිබුණා. ඔහු ඊශ්‍රායල් දේශයට පැමිණියේ ඔහුට වැළඳී තිබුණු කුෂ්ඨ රෝගය සුව කරගන්න එලිෂාට පුළුවන් කියලා ඔහු අසා තිබුණ හින්දා. ඒත් එලිෂා ඔහු හමු වෙන්න තම නිවසේ දොර අසලටවත් ආවේ නැහැ. එලිෂා කලේ මෙහෙම කියන්නයි කියලා තම සේවකයාව නාමන් වෙතට යැවීමයි. එලිෂා තම සේවකයාට කිව්වා ගිහින් නාමන්ට කියන්න යොර්දාන් ගඟේ හත් පාරක් ගිල්ලා නාන්න. එතකොට ඔහුගේ කුෂ්ඨ රෝගය සුව වෙයි කියලා. මෙන් නාමන් ප්‍රකෝප කෙරුණා. ඔහු තරහෙන් යන්න ගියා. Picture number 2 Naaman in the river Devani Chitraya Naaman Ganga Nadiyehi Oge Kopeha Ahankara Pasekataba Elisha ki de karna lesa Naaman ge sevakiyo ogen ayachana kala Elisha ge me ita pahasu aagjavata kikru wennai kiyala o Naaman ge illa sitiya අවසානයේ නාමන් එයට කැමති වෙලා යොර්දාන් ගඟේ හත් වතාවක් ගිලී නැව. මේ චිත්‍රය දිහා බලන්න. මේ නාමන් ඉන්නේ ඉතා ප්‍රීතියෙන්. ඔහුගේ කුෂ්ඨ රෝගය දැන් සම්පූර්ණයෙන්ම සුව වෙලා. මන්ද ඔහු තම විශ්වාසය තැන්පත් කළේ මහෞත්තම දෙවියන් වහන්සේ මත හින්දා. එලිෂා දැන සිටියා ඔහුගේ දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව. ඒත් ඔහු දැන සිටියා ඔවුන්ගේ කරදරවලින් නිදහස ලබන්න නම් ඉස්සෙල්ල මිනිස්සු උන්වහන්සේට කීකරු විය යුතු බව. Picture number 3 Elisha and the army of God තුන්වෙනි චිත්‍රය එලිෂා හා දෙවියන් වහන්සේගේ හමුදාව. සිරියවරු ඊශ්‍රායල් දේශයට පහර දෙන්න පැමිණෙන සෑම අවස්ථාවකම දෙවියන් වහන්සේ ඒ බව එලිෂාට දැන්වුවා. එලිෂා මේ බව ඊශ්‍රායල් දේශයේ රජුට දැන්වූ නිසා සිරියවරුන්ට බැරි වුණා ඔහු පරාජය කරන්න. ඒ නිසා සිරිය දේශයේ රජු ඔහුගේ හේවායන්ට කිව්වා "නුඹලා ගොස් එලිෂා ඉන්න ස්ථානය සොයාගෙන ඇවිත් මට දන්වන්න. එවිට මට පුළුවන් වෙන්ව ඔහුව අල්ලගන්න" කියලා. දිනක් උදෑසන එලිෂාගේ සේවකයන් අවදිව අවට බලන විට දැක්කා විශාල හමුදාවක් ඔවුන් වටකර සිටින බව. ඔහු බිය වෙලා එලිෂාගෙන් ඇස්වා "ස්වාමිනි අපි මොනවද කරන්න" කියලා. එලිෂා ඔහුට උත්තර දුන්නා "බය වෙන්න එපා. අප ආරක්ෂා කරන අය ඔවුන් එක්ක ඉන්න අයට වඩා වැඩි" කියලා. ඊට පස්සේ එලිෂාගේ සේවකයන් දැක්කා ඔවුන් අවට විශාල හමුදාවක් ඉන්නවා. ගිනි රථ හා අශ්වයින් එක්ක. ඒ ඔවුන් ආරක්ෂා කරන්න ඔවුන් වටකර සිටි දෙවියන් වහන්සේගේ හමුදාවයි. Picture number 4 Elisha and the blind army හතරවෙනි චිත්‍රය Elisha හා අන්ධ හමුදාව සිරියවරු Elisha අල්ලගන්ට පැමිණෙන අතර ඔහු දෙවියන් වහන්සේට යාඥා කළා ස්වාමිනි මේ සෙනඟ අන්ධ කරන්න කියලා මොහොතකින්ම හේවායින්ගේ ඇස් අන්ධ වුණා Elisha උන්ට කිව්වා "මා සමගින් මං නුඹලා ගෙන යන්නම් නුඹලාට අවශ්‍ය මිනිසා ඉන්න ස්ථානයට" කියලා එලිෂා මේ අන්ධ හමුදාව ඊශ්‍රායල් දේශයේ ප්‍රධාන නගරය වන සමාරිය නගරය ඇතුළටම ගෙන ගියා. ඒ එලිෂා දෙවන් වහන්සේට යාඥා කළා. "ස්වාමිනි, මේ මිනිසුන්ගේ ඇස් ආයෙත් විවුර්ත කරන්න" කියලා. මේ අවස්ථාවේ සිරිය හමුදාවට වැටහුණා තමන් ඉන්නේ සතුරන්ගේ ප්‍රධාන නගරයේ බව. ඊශ්‍රායල් දේශයේ රජුට අවශ්‍ය වුණා නගරේ හිරවුණු මේ හමුදාව මරා දාන්න. ඒත් එලිෂා ඒට ඉඩ දුන්නේ නැහැ. එලිෂා රජුට කිව්වා සිරිය හමුදාවට කන්න බොන්න දීලා නිදහස් කරලා යවන්නයි කියලා. මිත්‍රවරුනි, එලිෂාගේ දෙවියන් වහන්සේ අපේද සියලු සතුරන්ට වඩා බලවත්. අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් අප සතුරන්ගෙන් පලිගන්න වෑයම් කළ යුතු නැහැ. Picture number 5. The Siege of Samaria. පස්වෙනි චිත්‍රය. සමාරිය වටලා ගැනීම. සිරිය හමුදාව ආයෙත් ආවා ඊශ්‍රායල් දේශය එක්ක යුද්ධ කරන්න. දීර්ඝ කාලයක් ඔස්සේ ඔහු සමාරිය නගරය වටලා සිටියා. ඉක්මනින්ම නගරයේ ඊශ්‍රායල් වරුන්ගේ කෑම ඉවර වුණා. චිත්‍රය දෙස දැන් බලන්න. ඊශ්‍රායල් දේශයේ රජු නගරයේ පවුර මත ගමන් කරමින් සිටිනවා. උන්වහන්සේ ඉදිරියට ස්ත්‍රීන් දෙදෙනෙකු පැමිණ උපකාර බලාපොරොත්තුෙන්. බඩගින් ඉවස ගන්න බැරුව ඔවුන් තම දරුවන් ආහාරයට ගනිමින් සිටියේ. මෙතත්වේ යටතේ ඔහු කළ යුතු දේ ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන්ව සිරිය හමුදාවෙන් මුදාගත්තේ නැති හින්දා මොවුන් දෙවියන් වහන්සේ එක්කත් කෝප වෙලා හිටියේ. ඔහු දෙවියන් වහන්සේගේ සේවකයා වූ එලිෂාව මරන්න තීරණය කළා. මෙතත්වේ යටතේ එලිෂා රජුට පණිවිඩයක් යැව්වා. දැන් මහා සාගතයක් තිබුණත් හෙට මේ වෙලාව වන විට සමාරිය දොරටු වසල ඕනෑතරම් පිටිහා යව මිලට ගන්න පුළුවන් වෙනවා කියලා එලියා මේ ප්‍රකාශය කළේ ප්‍රොපේත වාක්‍යයෙන්. Picture number 6. The Four Lepers. හැවෙනි චිත්‍රය. කුෂ්ඨ රෝගීන් සතර දෙනා. මේ අතර මිනිස්සු සතර දෙනෙක් සමාරිය දොරටු වාසල වාඩි වෙලා හිටියා. ඔව් එකිනෙකාට කීවා, අපි මෙතන රැඳී සිට මැරෙන්නේ මොකටද? අපි සිරිය වරුන්ගේ කඳවුරට යමු කියලා. මේ අතර ඔවුන්ට එරෙහිව සටන් කරන්න විශාල හමුදාවක් එනවා වගේ මහා ශබ්දයක් ඇසෙන්න දෙවියන් වහන්සේ සැලැස්සුවා. සිරිය වරුන් බියටපත් වුණා. තම සියලු බඩු බාහිරාදිය හා ආහාර පාන එයි ඉතිරි වෙන්න හැරලා ඔව් පැනලා ගියා. මේ හිඳ කුෂ්ඨ රෝගීන් සිරිය වරුන්ගේ කඳවුරට පැමිණෙන විට ඒ කිසිවෙක් සිටියේ නැහැ. ආහාර පාන හා ඔවුන්ට අවශ්‍ය සියලු දේම කුෂ්ඨ රෝගියෝ අරගත්තා. ඊට පස්සේ ඔහු කල්පනා කළා, සිරිය හමුදාව ඉවත්ව ගොස් ඇති බවේ පුවත ඔහු නගරයට දැන්විය යුතුයි කියලා. ඔහු පැමිණ මේ බව දොරටු පාලයන්ගේ මාර්ගයෙන් රජ මාලිගයට දැන්නුවා. ඉක්මනින්ම සියලු දෙනාටම ඉතා පහසුවෙන් මිලට ගත හැකි ලෙස සමාරියේ දොරටු වාසල ආහාර අලවිය කරනු ලැබුවා. මෙසේ තවත් වතාවක් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ව ගැලෙව්වා. උන්වහන්සේ තම සේවක එලිෂාවත් ගැලෙව්වා. මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව එව්වේ අප සදාතන මරණයෙන් ගලව ගන්න. මෙයත් සමාරියේ නගරයට කුෂ්ඨ රෝගියෙකුගෙන ආ ආරංචිය වැනිම සුභාරංචියක්. අපි ඒ අන්‍යයන් හා සමග බෙදාගත යුතුයි. Picture number 7. Jonah flees from God. හත්වෙනි චිත්‍රය. යෝනා දෙවියන් වහන්සේ වෙතින් පලා යයි. එලිෂාගේ මරණයට පස්සේ ඊශ්‍රායල් දේශයේ තවත් ප්‍රොපේතවරයෙක් හිටියා යෝනා කියලා. දෙවියන් වහන්සේ යෝනාට කිව්වා, ඒ මිනිස්සු ඉතා දුෂ්ට අය හින්දා ගිහින් නිනිවේ නගරයේ එරෙහිව දේශනා කරන්න කියලා. ඒ වගේම නිනිවේ ජනයා ඊශ්‍රායල් ජනයාගේ සතුරන්. ඔවුන් වෙත යන්න කැමැත්තක් යෝනාට තිබුණේම නැහැ. ඒ නිසා ඔහු පැනලා යන්න තැත් කළා. නැවුතුටේදී ඈත රටකට යන නැවක් සොයාගන්න ඔහුට හැකි වුණා. ඔහු ගාස්තුව ගෙවා නැවට නැග්ගා. නැව පිටත් වුණා. ඉක්මනින්ම විශාල කුණාටුවක් හටගත්ත මොහොතේ නැවේ ගමන් කළ අය බියටපත් වුණා. ඔහු යෝජනා කළා, මෙය කාගේ වරදින් සිදුවුණාද කියා දැනගන්න පස ඇට දමවු කියලා. ඒ හින්දා ඔහු පස ඇට දමලා තීරණය කළා වරදකාරයා යෝනා කියලා. Picture number 8. Jonah and the Great Fish. අටවෙනි චිත්‍රය. යෝනා හා මහා මත්ස්‍යයා. නාවිකයෝ යෝනාගෙන් ඇසුවා, නුඹින්ද මේ වගේ විපතක් අපට පැමිණෙන්න නුඹ කළ වරද මොකක්ද කියලා. යෝනා ඔවුන්ට කිව්වා, ඔහු සිටින්නේ දෙවියන් වහන්සේ වෙතින් පලා යමින් කියලා. නාවිකයෝ ඔහුගෙන් ඇසුවා, කුණාටුව නිශ්චල වෙන්න අපි නුඹට කුමක් කළ යුතුද කියලා. යෝන කිව්වා, මා මූදේ දමන්න. මේ විශාල කුණාටුව ඇති වෙලා තියෙන්නේ මාගේ වරදින් බව මම දන්නවා කියලා. මිනිස්සු යෝනාව මරන්න කැමති වුණේ නැහැ. කුණාටුව තව තවත් තදින් හමන්න පටන් ගත්තා. අවසානයේදී නාවිකයෝ යෝනාව මූදට දැම්මා. ඒත් යෝනා මැරුණේ නැහැ. චිත්‍රය දෙස බලන්න. විශාල මත්සෙක් යෝනාව ගිල්ලා. මත්සයාගේ බඩේ යෝනා දින තුනක් සිටියා. ඒත් යෝනාට කිසිම විපතක් වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ මත්සයා යෝනාව ගොඩබිමට වැමෑරුවා. Picture number 9. Jonah at Nineveh. නවවෙනි චිත්‍රය. යෝනා නිනිවයේ. දෙවියන් වහන්සේ යෝනාට ආයෙත් වරක් කතා කළා. උන්වහන්සේ යෝනාට කිව්වා, නිනිවෙට ගිහිල්ලා මම දෙන පණිවිඩය ඔවුන්ට දේශනා කරන්න කියලා. ඔහු ජනතාවට අනතුරු ඇඟවීමක් කළා. දවස් 40කදී නිනිවේ නගරය විනාශ වෙනවා කියලා. නිනිවේ රජුයි සියලු මිනිසුයි පශ්චාත්තාප වී ආයාචනය කළා දෙවියන් වහන්සේට ඔවුන්ව බේරන්නයි කියලා. ඔහු ඔවුන්ගේ නපුරු මාර්ගවලින් හැරුණා. ඒ හින්දා දෙවියන් වහන්සේ ඔවුන්ව විනාශ කළේ නැහැ. මිත්‍රවරුනි, අපි සියලු දෙනාම යෝනාවරු. ඒ වගේම අපි නිනිවේ ජනයාටත් සමානයි. අපි සියලු දෙනාම දෙවියන් වහන්සේට අකීකරු අය. අපි සියලු දෙනාම නපුරු දේ කර ඇති අය. අපි සියලු දෙනාම දඬුවම් ලැබිය යුතු අය. ඒ දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරනවා. අපි පාපෙන් ඉවතට හැරෙන පිණිස අපට අනතුරු ඇඟවීමක් කරන්න උන්වහන්සේ යේසුස් වහන්සේව එව්වා. අපව ගලව ගන්න යේසුස් වහන්සේ ජීවිතය පූජා කරා. යෝනා මත්සයාගේ බඩේ දින තුනක් සිටියා වාගේ උන්වහන්සේ සොහොන්ගේ දින තුනක් හිටියා. ඊට පස්සේ යේසුස් වහන්සේ මළුන්ගෙන් නැගිට්ටා. පාපෙන් නපුරෙන් ඉවතට හැරි උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන සියලු දෙනාට සදාතන ජීවනය දෙන්න දැන් ඒ නිසා උන්වහන්සේට පුළුවන්. Picture number 10. Esther and the King. දහවෙනි චිත්‍රය. Esther හා රජු. Esther ඊශ්‍රායල් දේශයෙන් අල්වාගෙන එන ලද ලාබාල යුදෙව් තරුණියක්. ඇගේ මව්පියන් මිය ගිය පසු ඇගේ බාප්පා වන මොර්දකායි ඇය රැක බලාගත්තා. Esther හා මොර්දකායි ඊශ්‍රායල් ජනතාවත් එක්ක අල්ලාගනු ලැබ බැබිලෝනියටත් පසුව පර්සියාවටත් ගෙන යනු ලැබුවා. පර්සියාවේ රජු මහා බල සම්පන්න රජෙක්. රටේ සෑම කෙනෙක්ම ඔහුට බියෙනු හිටියේ. ඔහුගේ බිසව ඔහු අප්‍රසාදයට පත් කළ අවස්ථාවේ ඔහු කළේ ඈ අතහැර දැමීම. ඊට පස්සේ අලුතින් බිසවක් තෝරගන්න ඔහු රැස් කෙරෙව්වා දේශයේ ඉතාමත්ම ලක්ෂණ තරුණියන්. මෙම තරුණියන් අතරෙන් ඔහු එස්තර් තෝරගත්තා තම අලුත් බිසව හැටියට. එස්තර් ඇය යුදෙව් කාන්තාවක් බව කිසිවෙකුටවත් කිවේ නැහැ. Picture number 11. Mordecai refused to bow down. එකලස්මනි චිත්‍රය. මොර්දකායි නැමි වැඳ වැටීමෙන් වැළකී සිටි. හාමන් පර්සියාවේ වැදගත් කෙනෙක්ව හිටියා. ඔහු අසලින් යන විට සියලු දෙනාම ඔහුට නැමි වැඳ වැටිය යුතුව තිබුණා. මොර්දකායි නමස්කාර කළේ එකම සත්‍ය දෙවියන් වහන්සේට. ඔහු හිස නමා හාමන් ඉදිරියේ වැඳ වැටෙන්න බැහැ කිව්වා. මෙයින් හාමන් කෝපයට පත් වුණා. මොර්දකායිගෙන් පළිගන්න ඔහු අදිෂ්ඨානය කරගත්තා. දිනක් හාමන් රජුට කිව්වා, යුදෙව්වරු රාජනීතිවලට ගරු කරන්නේ නැහැ. ඒ නිසා නීතියක් ප්‍රකාශ කළ යුතුයි ඔවුන්ව විනාශ කරන්න කියලා. හාමන් රාජභාණ්ඩාගාරයට විශාල මුදලක් දුන්නා. ඒ නිසා රජු හාමන් කියපු විදිහට නීතියක් ප්‍රකාශ කළා. මොර්දකායිව එල්ලා මරන්න හාමන් විශාල උස එල්ලුම් ගහක් තැනුවා. මොර්දකායි එස්තර්ට දන්වා යැව්වා රජු ඉදිරියේ ආයාචනය කරන්න කියලා යුදෙව් ජනතාව විනාශ නොකරන ලෙස. එස්තර් මොර්දකායිට උත්තර යැව්වා, කැඳවන්නේ නැතුව කවුරු හරි රජු වෙත ගියොත් ඔහු ඇය මරණයට පත් කරනවායි කියලා. මොර්දකායි ඇයට පණිවිඩයක් යැව්වා, කෙසේ හෝ ඇය යුදෙව්වරුන් බේරා ගන්න මෙම ආයාචනය කළ යුතුමයි කියලා. ඊට පස්සේ එස්තර් රජු වෙත යන්න අධිෂ්ඨානය කරගත්තා. ඇය මොර්දකායිට දන්වා යවුවා. ඇය මරණයට පත් වුණත් ඇය රජු වෙත යනවායි කියලා. Picture number 12. Esther's Feast. දොළොස්වෙනි චිත්‍රය. එස්තර්ගේ මංගල්‍යය. යදවරුන්ගේ යාඥාවට දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නා. රජු එස්තර්ව පිළිගත්තා. ඇය රජුට ආරාධනා කරා විශේෂ මංගල්‍යයකට. මෙයට ඇය හාමන්ටත් ආරාධනා කරා. මංගල්‍යයේදී රජු එස්තර්ට කීවා ඇය සතුටු ඕනෑම දෙයක් ඉල්ලන්න. එය ඇයට ලබා දෙනවයි කියලා. ඇය රජුගෙන් ඉල්ලුවා ඇයට හා ඇයගේ ජනතාවට ජීවිත දානය දෙන්න කියලා. ඇය කිව්වා ඔවුන්ගේ සතුරෙක් රජුට බොරු ගොතලා කියලා ඔවුන්ව විනාශ කරන්න රාජනීතියක් නිකුත් කරන්න සලස්වා තියෙනවයි කියලා. මේ සතුරා කවරෙක්ද කියා රජු එස්තර්ගෙන් ඇසුවා. එස්තර් උත්තර දුන්නා ඒ මේ දුෂ්ට හාමන් කියලා. හාමන්ගේ දුෂ්ට උපාය රජට හෙළුවාම රජු බොහෝසෙන් කෝපයට පත් වුණා. හාමන් මොර්දකායි වෙනුවෙන් සූදානම් කරලා තිබුණු එල්ලුම් ගහේම රජු හාමන් එල්ලා මැරුවා. සියලු යුදවරු හා මොර්දකායි ගලවනු ලැබුවා. මිත්‍රවරුනි, එස්තර් සූදානමින් සිටියා ඇගේ ජනතාව ගලව ගන්න මරණයට පවා මුහුණ දෙන්න. ඒත් යේසුස් වහන්සේ අපට කොයිතරම් ප්‍රේම කරනවාදයක් අප සදාතන මරණයෙන් මුදවන්න උන්වහන්සේ මිය ගියා.